തിരുവ സ്വർണ ശാമന്തരാട്ടമോ അതോ അപ്പൊ സുപുർദ് പറഞ്ഞു അഗ്രഹാരോ അതിനുള്ള പേരത്തിന് ഉചിതാഹം ഉദാവസാഹച്ച ആരംഭകരണ സൂചനം പിന്നെ ഐ തിങ്ക് അതിനപ്പെട്ട് അപ്പൊ സ്വയം നാസിൽ സംബന്ധത്തിന് അപ്പാസുബോ ദിനതിലധീനമുത് അത് പോയ ദിവസം സഹ പോയ കർമ്മകളുടെ സംബന്ധം തീനോക്കിയില്ല കെസിനമുത്തപ്പി മഹാചാര രവി ഗൗഗൾഗി വ്യക്തിമ സംബന്ധമുള്ള ഇന്നോ അപ്പിത്തുഭാവിതാമ ഗൗറയും മീസ കച്ചാവട്ട് ഹബദ്രാവിനെയും പിന്നിക്കല്ലോ ഇത്തുമാത്രമായ മീസ കച്ചായും മൂലികത്തെ അറിയണം ഈ സഹച്ചാമി ഹേവാന്യെ അപ്പൊ രവി ഗൗഗൾഗി വ്യക്തിമായിട്ട് ഗൗറയും ആരാധനാക്കുന്നോ മീസ കച്ചാവ് ആരംഭമുള്ള പാത്ത വിനാന്തി തിരുവനന്തപുരം
ശരണായി ഹെമദേനാട്ടമ മേ അംഗഹർവാദത്തിനുള്ള പ്രവർത്തന മേ സാക്ഷാമള സുനന്ദർ മഹാത്മാവിന്റെ ആരാധനാനെയും നാളികാവ പ്രവർത്തകനെയാണോ പട്ടംഗനിതല ഏകമട്ടി ധർമ്മദാനമേ കുശലേ ഇനിയനോ അഭിനന്ദനക്കരം ඒක අදත් සාකච්ඡාව පවත්වාගෙන යන්න කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
අපට සත්‍යයට මේ ලෝභ දේශ මොහෝ ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පුළුවන් නම් පොඩි මේ සාමාන්‍ය විස්තරයක් කරන්න පුළුවන්. මෝහය කියන්නේ මොකද්ද සහ ලෝභ දේශ තණ්හා මාන දික්ටි කොහොමද මේ සත්‍යයට ඇති වෙන්නේ?
මෝහය යෙදෙන්නේ අවිද්‍යාව නිසා නොදන්නකම. මෝහය කියන්නේ මුලාවීම, නොදන්නකමනි. ඇත්ත නොදන්නකමන අයථාභූත ස්වභාවය නොදන්නකම. එතකොට ඒ මෝහය නිසා තමයි ඇත්තටම මෝහය මුල් වෙලා තමයි ලෝභය තියෙන්නෙත්, මෝහය මුල් වෙලා තමයි ද්වේෂය තියෙන්නේ. රට ඒ ලෝභ ද්වේෂ තුනී කළත් මෝහය දුරු වෙන්නේ නැත්තේ ඒ නිසා. මෝහය මුල් වෙලා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම, චතුරාර්ය සත්‍ය නොදන්නකම. චතුරාර්ය සත්‍ය නොදන්නකම කියුවහම මේ වචන හතර නොදන්නකම නෙමෙයි. ඒ කියන්නේ දුක, දුකට හේතුව සමුදය, ඒගොල්ලන් නිරෝධය, මාර්ගය කියලා අපි චතුරාර්ය සත්‍ය අහලා තියෙනවානේ. ඒ අහලා තිබුණා කියන එක මෝහය දුරු වීම නෙමෙයි. මෝහය දුරු වෙන්න පළවෙනි දේ තමයි නිවන් මාර්ගයේ සම්බුදු කෙනෙක් පෙන්වන මාර්ගය දකින්න සම්මා දිට්ඨිය. මාර්ගයේ ඇතුළෙන් අවශ්‍ය සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ ඥාන හතරක්. නිකන් දැනුමක් නෙවෙයි. අනාද ඥාන හතර, දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන ඥාන හතර. ඒ හතරම ඇතිවීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකන් කෙනෙකුට මෝහය ගැන අදහසක්වත් ගන්න බෑ, කතා කරන්න බෑ. ඒ මෝහය ගැන නුවණ එන්නේ සම්මා දිට්ඨිය තුළ. එතකන් අපිට වචනයෙන් කියන්න පුළුවන් ඒ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් අතර ඇතිලා ඒ ඔය ඒක තව පැත්තකින් කිව්වොත් ඒ මෝහය කියන්නේ මේ සත්ව භාවය. සත්ව භාවය තියෙනවා මුලාව තියෙනකම්. හරි, ඒ සත්ව භාවය නැත්තම් ලෝකේ ඒක ඉක්ම වන්නේ නැහැ. එතකොට සත්වභාවයේ තියාගෙන මෝහය තියාගෙනත් ලෝභ දේශ දුරු කරන්න පුළුවන්. තමයි ඒ අන්‍ය විමුක්ති කාමීන් කරපු දේ. හැබැයි මේ ශාසනේ මාර්ගය ඉතර වෙන මාර්ගය පටන් ගන්නෙ සම්මා දිට්ඨියෙන් කියලා තියෙනවානේ. සම්මා දිට්ඨිය නිකන් ඇති වෙන්නේ නැහැ. ඉතින් දහම බුදු කෙනෙක්ගේ දහම ඇහිලා දැකීම අත්‍යවශ්‍ය. ඒකට අන්‍ය තීර්ථක අය අන්‍ය තීර්ථක කිව්වහම බුද්ධ ආගමේ ඇතුළුයි ය. දහම ඇහිලා දකින අං අන්‍ය ශාසන කිව්වහම හරි. මේ ශාසනයට ඇතුළු වෙන්න නම් මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න. ඒකට තමයි අර මේ ශාසනයේ විතරයි මඟඵල තියෙන්නේ සෝවාන් සකෘදාගාම අදාහත්ති. මේ මාර්ගයට ඇතුළත් වෙන්න මේ ශාසනය කියනකොට දහම ඇහිලා දන්න දකින ජානතෝ පස්සතෝ කියන වචන දෙකයි. දන්න දකින කියන ජානතෝ අහම් වික්කවේ පස්සතෝ ආතවාණං කයං වදාමි. ආශ්‍රයශය කරන්න කියලා පුළුවන් කියලා වදාරන් කාටද? ජානතෝ පස්සතෝ, දන්න දකින. නො අජානතෝ නො අපස්සතෝ, නොදන්න කෙනාට නොදකින කෙනාට ආශ්‍රව ශය වෙන්නේ නැහැ, ශය කරන්න බැහැ කියන පැත්ත දහමේ පෙන්නලා දෙනවා. බුදුහාමුදුරුව පෙන්නලා තියෙනවා. ඒකත් එක්ක තමයි මේ මෝහය. මෝහය කියන එක නිකන් දැනුමකින් අවබෝධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ඥාන ඇති වෙන්න ඕන දහම ඇහිලා දැක්ම තුල. එතකන් අපිට කියන්න තියෙන්නේ ඉතින් චතුරාර්ය සත්‍ය නොදන්නකම. ඒ විදිහට නිකන් දැනුමකට වචනකට කියන්න පුළුවන්. එහෙනම් කිව්වා කියලා මෝහය දුරු වෙන්නේ නැහැ. මෝහය තමයි අපහසුම දේ. පහසුම දේ කියන්නේ තව පැත්තකින් ගියොත් මේ සක්කාය පිරිසිඳ දකින නුවණ. සක්කාය විදිහට දකින නුවණ ඇති වෙන්නේ. ඒ ඇති කර ගැනීම තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. අර ඊතලයක් උඩට විදලා ඒක දෙපළු වෙන්න විදින්න යම් දක්ෂකමක් තියනවා නම් ඊට වඩා දුෂ්කර දෙයක් අස්සලෝමයකින් ඈත තියෙන අස්සලෝමයකට විදින එක ඊටත් වඩා දුෂ්කර දෙයක්. අස්සලෝමයක් හතකට කළා ඒ වගේ තවත් එකක් ඈත එල්ලලා ඒක දෙපළු වෙන්න ඒකෙන් විදින එක ඊටත් වඩා අමාරු අපහසු සියුම් කටයුත්තක් මේ සක්කාය විදිහට දකින්නේ. අද මේක මෝහයෙන් වැහිලා තියෙන මෝහාන්ධකාරය කියලා කියන. ඒ නිසා තමයි දැන් අර්ගය දැන් ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීම කිව්වට දැන් අපිට ලෝභය ද්වේෂය නම් මොකද්ද කියලා ටිකක් කතා කරන්න පුළුවන්. මෙන්න මේකයි ඇලීම කියන්නේ, ගැටීම කියන්නේ මේක කියලා. ඒක ඒ තමයි ප්‍රකටයිනේ. හැබැයි මෝහය මෙන්න මේකයි කියලා එහෙම ප්‍රකට නැහැ. අනිත් පැත්තට කියන්නේ ඇලීම හරි ගැටීම හරි තියනවා නම් මෝහය යෙදිලා කියන්න මිසක් මෝහය මේකයි කියලා එන්නන්න බෑ. ඉතින් ඔය දැන් සමහර කිව්වට ලෝභ දේශ මොහ දුරු වෙනව නම් හරි කියලා. කොහොමද දන්නේ මොහේ දුරු වෙනවද? මොහේ දුරු වෙන්න නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න වෙනවා. දුරු වෙන්න නෙමෙයි සම්පූර්ණයෙන් දුරු වෙන්නේ, ඒත් අර මාර්ගයට වැටෙන. ඒකට අපිට ඔන්න දැන් ලෝභ දේශ මොහ දුරු වෙනවා කියන එක මනින්න පුළුවන් එකක් නෙමෙයි සාමාන්‍ය ලෝකේ ඉඳගෙන. මෝහය කියන්නේ මොකද්ද කියලා දකින්න පුළුවන් වෙනකන් එක් කරන්න බෑ. දැන් ලෝභ ද්වේෂ නම් අපිට දැකීමේ හැකියාව තියෙනවා ටිකක් නොවනින් බැලුවොත්. මෙන්න මේක ද්වේෂය, මෙන්න මේක ලෝභය කියලා. සමහරට ඒක තේරෙන්නේ නැහැ උනාට. තව කෙනෙකුට හරි පෙන්නලා දෙන්න පුළුවන්. මෝහය කියන එක මම මෙන්න මේකයි කියලා දකින්න හරිම අමාරුයි. අපිට එක පැත්තකින් පුළුවන් අර සුඛියත්වය යෙදෙනවද කියන පැනින් තමයි එක ටිකක් හරි කියන්න පුළුවන්. ඒකට කාය කියන්නේ මොකද්ද, ඒක යෙදෙනවද, තමා බව යෙදෙනවද කියන එකත් එක්ක තමයි බලන්න. ගයි තෙරුවන් සරණයි.
ඩොක්ටර් එතෙන්දී දැන් ඩොක්ටර් පැහැදිලි කිරීම අනුව දැන් සත්‍ය හතර අවබෝධ නොවීමම මෝහය යම් 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 සීමාවක් වශයෙන් දැනෙනවා. එතකොට ඩොක්ටර් දැන් දුක්ඛ සත්‍ය නෝ දුක. එතකොට දුක කියන එක අපිට يعني දුක ඇති ඇති වෙන එක ඒතකොට මෝහයක්.
දුක ඇති වෙන එක නෙමෙයි දුක පිරිසිඳ දකින්න බැරිකම්. දුක ඇති එක දකින්න බැරිකම්. يعني දුකේ ඥාණය කියන එක නැහැ. දැන් දුක මේකයි කියලා කෙනෙක් කතා කරනවා. දැන් මම වයසට යන එක දුකයි. ලෙඩ වෙන එක දුකයි. මම මැරෙන එක දුකයි. මම ඉපදෙන එක දුකයි. කියලා කියන්න පුළුවන්. නැත්තම් මට මෙන්න මේ කැමති දේවල් නොලැබෙන එක දුකයි කියලා කියන්න පුළුවන්. හැබැයි එයා ඒ ටික කියන්නේ පුද්ගලයාට සාපේක්ෂ සමා පුද්ගලයෙක් විදිහට පැත්තෙන්. හැබැයි බුදු කෙනෙක් පෙන්නන්නේ ඊට වඩා ගැඹුරු අර්ථය. ඔය කියන දුක රහත් වුණාම නැති වෙනවද කියලා අනිත් පැත්තට බැලුවාම තමන් ඒ දුක අවබෝධ කරගෙනද කියලා පේයි. මොකද්ද? රහත් වුණාම වයසට යන්නේ නැද්ද? රහත් වුණාම ලෙඩ වෙන්නේ නැද්ද? රහත් වුණාම මැරෙන්නේ නැද්ද කියලා බැලුවොත් අපේ තියෙන දුක්ඛේ ඥානං ගැන අපිටම බලා ගන්න පුළුවන්. බුදු කෙනෙක් පෙන්වන්නේ ওই ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා යන දහම දර්ශනය. ඊළඟට ඒකෙම අගට පෙන්නනවා සංකිට්ඨේන පංචඋපාදාන අංග දුක්ඛ. කෙටියෙන් හකුළුවා කියනවා නම් උපාදානස්කන්ධයෙන් දුක. පංච උපාදානස්කන්ධය කියන එක මොකක්ද? මේ සුඛියත්වයට පවනම සුඛිය බව. ස්වකීය බව පංච උපාදානස්කන්ධේ කියන තැන. දැන් ස්වකීයත්වය දුකක් කියලා දකින්න ලේසියෙන් බෑ. අපට දුක කියලා දකින්න පුළුවන් අපි අකමැති දෙයක් ලැබෙනකොට දුකයි කියලා එක නම් කියන්න පුළුවන්. හැබැයි මේ මම කියන හැඟීම යෙදීමම දුකයි කියන එක ඒක දකින්න එක ලේසි නෑ. සක්කාය දකින්න බැරුව කොහොමද සක්කාය දුකයි කියලා දකින්න? අපට දුක්ඛේ ඥානං කියන එක අපි මේ දුක ගැන කතා කරනකොට තමන් දන්න දුකට වඩා එහාට ගිය එකක් තමයි. හරි. දුක්ඛේ ඥානං තියෙනවා නම් ඉතින් මේ ඇත්තටම ඉතුරු ඥාන හතරක් තියෙනවා. සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. ඒකෙන්ට එනකන් කොහොමද කියන්නේ මේ දුක දන්නවා කියලා කියන්න පුළුවන්ද? දුක දන්නවා නම් ඉතින් ඒකට හේතුවයි සමුදය, නිරෝධය, මාර්ගය කොහොම දන්න නිවන් මාර්ගය දන්නවා. ඒක වෙන මාර්ගය දන්නවා කියන්නේ දැනුමින් විතරනේ. දන්න දකින්න කෙනෙක් එතනොත් තේරුම් ගන්න මේ ඇත්තට ගැඹුරු මට්ටම අද්දන එක. අපිට සාමාන්‍ය අපි අත් දකින්න මට්ටම වචනේ දැන් වෙන මට්ටම එහාට ගිය එකයි බුදු කෙනෙක් පෙන්වන්නේ මේ දුක පිරිසිඳ දකින්න කියලා. දුක දන්නායට දුක පිරිසිඳ දකින්න කියලා මුතෙන් කියන්න ඕනේ නැහැ. මේ මාර්ගයට එන්න කරන්න තියෙන කෘත්‍යය තමයි දුක අවබෝධ කරන්න තියෙන පරිඤ්ඤයන්. දුක පිරිසිඳ දකින්න තියෙන
ඩොක්ටර්, එතකොට අරමුණ අවිද්‍යාවෙන් නැත්තම් මෝහයෙන් එහෙම නැත්තම් දික්ටි සම්පන්නව අරමුණ අපිට මුණ ගැහින තැනද එතකොට ඔය අපි මෝහයට නොහොත් මුලාවටපත්
වෙන්නේ? නැහැ. අරමුණට උදාහරණයක් දෙන්න පුළුවන්ද?
බාහිර රූපයක්.
බාහිර රූපය කියන එක නෙමෙයි. මොකද බාහිර රූපේ අපේ ඇහෙන්
දැනගන්නවා. ඇසෙන් දකින රූපයක්.
ඔව්, ඇසෙන් දැකලා දැනගන්නවනේ රූපේ. නේද?
ඔව්.
ඒ රූපය අපිට හොඳට හිතන්න සොකීයත්වයේද සොකීයත්වයට ලැබෙන දෙයක්.
සොකීයත්වයට ලැබෙන දෙයක්.
ඔව්. ඒකට ඒ රූපේ ලෝකයට අහු වෙනවා. හරි. ඒ රූපය දුරු කළා කියන්නකෝ. ඒ රූපේ දුකයි කියලා. ඒකට ඒ රූපෙන් නිදෙන්න පුළුවන්. හැබැයි සොකීයත්වය දුරු වෙනවද? රූපේ ලැබෙන්නේ නැති මට්ටමකට පත් කරන්න පුළුවන්. හිත දියුණු කරලා. රූපාවචර මට්ටමට පත් වෙන්න පුළුවන්. රූප ලැබෙන්නේම නැහැ. හිතන්නේම නැහැ. හැබැයි ඒ දුරු කරන්නේ සොකීයත්වයට ලැබෙන රූපය මිසක් සොකීයත්වය කියලා පංච උපාදානස්කන්ධයේ යෙදෙන රූප ස්වභාවය නෙවෙයි.
ඩොක්ටර්, එතෙන්දී රූපේ පිළිබඳ පූර්ණ අවබෝධයකට පත්වෙල රූපෙන් දුරු වෙන ක්‍රමයක් අපිට මතු කරගන්න බැරිද?
ඒ පත් වෙන්නේ අවබෝධයට පත් වෙන්නේ සොකීයත් ඒ යෙදෙන රූපය ගැන නෙවෙයි. තේරෙනවා? දැන් රූප උපාදානස්කන්ධය කියන්නේ සොකීයත්වයේ තියෙන කොටස. සක්කායේ තියෙන කොටස. සක්කායනේ පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් ඔය සොකීයත්වයට ලැබෙන අරමුණ, මට ලැබෙන අරමුණක් ගැන නෙවෙයි කියන්නේ. අරමුණ ලැබුණා, අරමුණ ලැබෙන්නේ නැති වුණා. සොකීයත්වය එහෙමම තියෙනවා. ඒ නිසා තමයි මේ දහමක් ඇහිලා දැක්කේ නැති කෙනාට රූපය නැති කරන්න පුළුවන්. රූපය ලැබෙන අරමුණ නැති කරන්න පුළුවන්. රූපක සංඥාවක්වත් නොලැබෙන මට්ටමට අසඤ්ඤ මට්ටමට යන්නත් පුළුවන්. හැබැයි ඒ අසඤ්ඤ වුණත් ඒ රූප සංඥාව නැති වුණත් සක්කාය කියන සුඛියත්වය කියන ස්වභාවය එහෙමම තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. ඒක යම් කෙනෙක් සුඛියත්වයේ යෙදෙන රූප උපාදාන ස්කන්ධය දැක්කොත් අන්න එයාට පුළුවන් ඒතර වෙන මාර්ගයට ඔයටෙන්. මේක මේ අරමුණ කියන්නේ අපිට ගෝචර දෙයක් නේ. ඒක බලන්න සාමාන්‍ය ලේසි එක හිතර උපමාවයි ගත්තතර උඩ විද්ද ඊතලයේ දෙපළ වෙන්න විදිනවා වගේ දෙයක්. මොකද ඒක ගෝචරයින අපිට අහු වෙනවනේ. අපට අහු වෙන දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා සියුම් මේ රූප උපාදාන සංගය කියන්නේ අපට හම්බ වෙන රූපය නෙවෙයි. අපි ගොඩක් වෙලාවට කලපන්නේ ඒක.
ඩොක්ටර්, දැන් දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ වෙනකොට රූපේ නොහොත් බාහිර අරමුණ අන්ත දෙකත් එක්කම අන්ත දෙකත් දුරු වෙන විදිහට
ඔබතුමා කියන්නේ රූපේ නොහොත් බාහිර අරමුණනේ.
නෑ, බාහිර අරමුණයි අභ්‍යන්තර අරමුණ දෙකම රූපේ සහ රූපේ දකින්නත් එක්කම රූපෙන් මිදීම අන්ත දෙකත් සමගම.
ඔව්, එහෙම කියවන හරි රූපේ නොහොත් ධාහිර අරමුණ කියන්න එපා. ඒ කියනකොට ඒකේ ධාහිර අරමුණට වඩා අරමුණ එක්ක යෙදෙන මම කියන ස්වභාවයේ යෙදෙන රූප ස්වરૂපේ. ධාහිර අරමුණ තියෙනවා හරි ධාහිර අරමුණ නැහැ කියලා හරි දැනගන්න මම කියලා කෙනෙක් ඉන්නවා. මේකේ යෙදෙන ඒකේ දැන නෙමෙයි ඒ රූප ප්‍රදාන ස්කන්ධය හැමම තියෙනවා ඒක සකීයත් ඒ කියන එක ඒකමයි ඒ රූපේ නම් පිරිසිඳ දකින්නේ අන්න එතකොට සක්කාය දකි එහෙම නැතුව වෙන විදිහක් බාහිර රූපය හරි අජත්ත රූපය හරි දුර රූපය හරි ළඟ රූපය හරි අන්න 11 ආකාරයක් කතා කරන්න පුළුවන් ඒ ස්වરૂපයේ යම්කිසි පැවැත්මක් යෙදීමක් වෙනවනා අන්නේක තමයි පංච උපාදානස්කන්ධය නැත්තම් සතියත්තේ කියන්නේ. කරන්නේ ඒ පැත්ත දකින්න. අපි මේක දැනුමකින් එහාට ගිය දෙයක් කියන්නේ. තමන්ට වැටහෙනවා නම් මේ මේකයි කියලා ඒක බුදු කෙනෙක් වෙනන අර්ථේ නෙවෙයි. ඇයි? ඒකට ඒක සතියත්වයට ලැබුණ දෙයක්. සතියත්වයට ගෝචර වුණ දෙයක්. මේ ඊතර වෙන දහම ඊතර වෙන කෘත්‍ය කියන එක සතියත්වයට ඒ කියන්නේ මට ලැබෙන තවත් දෙයක් වෙන්න බෑ. මට ලැබෙන තවත් අරමුණක් නැති භවයේ අරමුණ. ඕක නොයදෙන බව. කියන එක නෙවෙයි. විදියට කිව්වා.
ડોક્ટર එතෙන්දි මේ සමුදයක් සිදුවීම නිසාමයි මේ දුක ඇති වෙන්නේ කියන එකත් එතෙන් සම්බන්ධ කරගන්න බැරිද?
බන්ධ කරන්න පුළුවන් ඒක දකින්න ඕන මෙසේ රූප ඉති රූප යම ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තකම අනේ ඒක ඥානයක් ඒ ඒ කරුණු තුනම යෙදෙනවා විඥානයේ. එයාට තමයි ආශ්‍රවේෂය කරන්න. ඒ දැක්ම තියෙනවා. ඒකට ඒ රූපයේ මේව නෙමෙයි මෙසේ රූපයයි මෙසේ රූප සමුදයයි මෙසේ රූපේ අත්ංගමයයි කියලා දකින දැක්ම. ඒකට තියෙන රූපයක කතාවක් නෙවෙයි. තියෙන කියන්නේ පැවැත්මක් දීපු එකක් නෙවෙයි. ලං වෙලා අල්ල ගන්න බැස ගන්න බැඳෙන්න පුළුවන් ස්වභාවයක් ගැන නෙවි මෙන්න මේකයි කියලා පෙන්වන රූපයක් ගැන නෙවි එන්නත්
ඒතර ડોક્ટર ද මෝහයෙන් සහ දිට්ඨියෙන් සිටීම නිසාමයි මේ සමුදේ ඇතිවෙල දුක ඇතිවීම දක්වා ගමන් කරන්න කියන විදිහට හිතන්න බැරිද අපිට අවබෝධ කරගන්න
ඉතින් අපි වචන වලට දැම්මට ඔහු වචන වලට දාන්න පුළුවන් කන් මේ වචන වලට ගැලපුණා නම් ඒක මට ගැලපීමක් මට ලැබීමක් එන්න මේකයි කියේ ඒ මට ගැලපෙනවා නම් ඒක ආයේ සක්කාය නෙමෙයි ඔය සක්කායට ලැබුණ දෙ ආව තමා නෙවෙයි තමාට ලැබුණ දෙ මට ලැබුණ වේදනාව නැති කලාට මාව නැති වෙන්නේ නැහැ. මට ලැබෙන රූපේ නැති කලාට මාව නැති වෙන්නේ නැහැ. තව විදියට කියන්න.
ඒක ડોક્ટર ඔතෙන්දී අපිට මේ සමුදයක් අරමුණක් පාසාම එම අරමුණ විදර්ශනය කරමින් සිටින ක්‍රමයක් මතු කරගන්න බැරිද උතන්?
ඒක අරමුණ විදර්ශනය කරනවා කියන වචනේ දී එන අරමුණ මේ නැති කරන්න
අරමුණ කියාවලිය කියාවලිය නොත් යාන්ත්‍රණි
අරමුණ එක්ක මම යෙදෙන හැටි ගැන දකිනවා නම් අන්න ඒක විදර්ශනයයි.
ඔව් 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 ඒ විදිහට තමයි.
ඒක ඉතින් ඒක කරන්න නම් ඒ දහම ඇහෙන්න ඕනේ ඒකට අනුගත වෙන්න. අපිට කරන්න පුළුවන් දෙයක්නේ. ඒ කියන්නේ දැන් මට ඇහැට අහුවෙන අරමුණ හරි ඒ මගේ හිතට එන අරමුණ ගැන බලා ඉඳීම තුළ ඒක නැති කිරීමක් නෙවෙයි. අපිට මුගක් වෙලාවට හිතෙනවා ඒ හිතට එන අරමුණ නැතුව හිටියනම් හරි කියලා. ඒ කතාව නෙමෙයි, ඊට වඩා එහාට ගිය දෙයක් මේ කියන්නේ. හිතක් නිහඬ කර ගැනීම නෙවෙයි.
නෑ ડોක්ටර්, අරමුණු නැතිව ඉන්දීමක් ගැන නෙවෙයි, එන අරමුණ විදර්ශනය කිරීමේ ක්‍රමවේදය.
ඉතින් ඒකට තමයි බුදුදහම අහන්න කියන්නේ. අහලා දන්න දකින කෙනෙක් වෙන්න. වෙන විදිහක් නෑ. බුදු කෙනෙක් මොකක් හරි දේශනාවක අරමුණ ගැන මොනවා හරි කියලා තියෙනවනම් ඒ විදිහට එකම අපිට කියන්න පුළුවන්. ඒ අරමුණ දැනගන්න බව, අරමුණ එක්ක මම යෙදෙන විදිහ. දැන් එළිය රූපයක් තියෙනවා නම් කවුද ওই රූපය තියෙනවා කියලා දැනගත්තේ. කවුද ඒ රූපේ නැහැ කියලා දැනගත්තේ. ඒ රූපේ නැති වුණා. ඒ පැත්ත හොඳට බලන්න. මොනවම හරි දැනගන්න ගතිය, දැනගන්න ස්වරූපය කියන කප්පිකෝෂණේ යමක් ලැබෙනවා නම්, යමක් ලැබෙනවා නම් මම යෙදිලාද නැද්ද? දහම කියන්නේ මේකයි කියලා හරි යමක් ලැබෙනවා නම් මම යෙදෙනවද නැද්ද එන පැත්ත හොඳට බලන්න.
ડોક્ટર, එතකොට යමක් ලැබෙනවා කියන එක සමුදය වශයෙන් ගත්තොත් ඒ සමුදය සමගම නිරෝධය, අපිට නිරෝධය ගැන නුවණින් දකින ක්‍රමයක් ඔතනදි ડોક્ટર පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්.
ට නිරෝධය කියලා කියන්නේ ලැබුණ යමක් නැතිවීම නම් එක නිරෝධය නෙවෙයි. ලැබුණ යමක් නැති වෙනවා නම් ඒක නිරෝධය නෙවෙයි. ඒ ලැබුණේ මෙසේයි කියලා දකිනවා නම් ලැබීම සිදු වෙන්නේ මෙසේයි.
ලැබීමම අවිද්‍යාව ලෙස දකින්ට නම් කොහොමද අපි ප්‍රඥා මෙහෙවන්නේ? සමුදේම
ඒක ප්‍රඥාව මෙහෙවීම නෙමෙයි. තේ ප්‍රඥාව තියෙනකොට ඒ දැක්ම, ඒ දැක්ම එන එකට තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව එන්න අවශ්‍ය දේවල් තමයි එකක් මේ දහම අහන්න ඕන, විමසන්න. තමන් විමසීම කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. එතකොට මේ ලැබෙන දේ නැති වෙලා යෑම නෙවෙයි. ලැබෙම බවම ඒ මෙසේ කියන බ්‍රහ්ම තුල.
ඒ කියන්නේ ලැබීමම දෝෂය
මෙසේයි ලැබෙන්නේ කියලා පැත්ත. අර වතුරේ බල්ලගෙන් කියන්නේ. වතුරේ බල්ලා මේ වතුරේ බල්ලා නැති වුණා නම් හරි කියලා දකින්න එක නෙමෙයි වෙන්න ඕන. මෙසේ වතුරේ බල්ලා කියලා අර මෙසේ ඉති රූපස් ඉති රූප මෙසේ රූපයයි කියන පැත්තට දැක්ව යොමු වෙනවා. මේක රූපයයි කියන එක මෙසේ රූපයයි. මෙසේ රූප බවයි.
ඩොක්ටර්, එතකොට වෑය ගෙවෙනකම්ම අපි එතකොට ඔය ওই විදියට සිත මෙහෙවමින් සිටින්ට වෙනවද?
රහත් වෙන්න ඕන නම් වෙනවනේ. ඉතින් නේ ඒ දැක්ම ඇති කර ගැනීමයි පළවෙනි දේ. එහෙම නැතුව මාර්ගය ඇතුල් වෙන්න බෑ. එත දැක්ක ඇති වුණා කියන්නේ රහත් වුණා නෙමෙයි, මාර්ගය වඩන්න සුදුසුකම ලැබුණා. ඔය ඥානය තුල දර්ශනය තමයි එකට පැවැත්මක් දෙන්න බෑ. විද්‍යමාන වීමක් වෙනවා විතරයි. දැන් අපි හිතන්නම් නිකන් ඕකේ අවබෝධයක් ගන්න නිකන් උදාහරණයක් කරන් කිව්වොත් වචන වලින් කිය කියා හිතයට වැඩක් වෙන්නේ නැහැ නේ. ප්‍රායෝගික උදාහරණ මොනවා හරි ගන්න. දැන් ඊනෙන් පේන දෙයක් එනකොට අපි ඒ වෙලාවේක හීනේ බව දන්නවනම් හීනෙන් පේනකොට අන්න අර ඥානෙට ඒක ගෝචර වගේ සිහිනේ බව දන්න. ඒකවල දන්නවනේ කොයිලා සිහිනේ දකින්න වෙලාවට සිහිනේ බව දන්නේ. ඔතේ අර මොහෙන් ඉන්නවා වගේ ඇත්ත වගේ අවදි වුණා වෙලාවකට නේ ඔය සිද්ධනේ කියලා දන්න. උදවීම කියන්නේ සිහිනේ බව දැන ගන්න අවදි වෙන්න. සිහිනේ ඉද්දි සිහිනේ බව දන්නේ නැහැ. හරියට මුලාවෙ ඉන්නවා. ඉතින් ඒ හැඟීම විතරක් ගන්න ඕන ඒ කොමාවත් ආයේ පරද්දගෙන ලෝකෙට ගලපුවොත් මේ අදහස් දෙන්නේ නැහැ. ඕකේ, අපි දැන් ගන්න ඔය නිකන් ධාතු ස්වභාවය ගන්නකො. දැන් රූප කියන එකේ තියෙනවනේ අටවි ආපෝ තේජෝ වායෝ රූපේ කියන එක. මේ චතුම්නංච මහා භූතං අටවි ආපෝ තේජෝ වායෝ චත්තාරේච මහා භූත චතුම්නංච උපාදාය රූපං. මහා භූත වල උපාදාය කියලා කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා ලස්සේ උපාදා රූප ටික කියන පටවිය ප්‍රතේජෝ වායෝ වර්ණන්ද රෝජ. දැන් ඔය පටවි ස්වභාවය, තේජෝ ස්වභාවය, වායෝ ස්වභාවය ඕන ඕන රූපයක් වර්ණය වුණත් සමන්නේ නැහැ. මේක මේ රතු පාට, මේ කොළ පාට, මේ නිල් පාට කියන එකයි. මෙසේ රතු පාට, මෙසේ කොළ පාට, මෙසේ නිල් පාට කියන පැත්තට ඒක හැරෙන්න පුළුවන්. මෙතන රතු පාට තියෙනවා, මෙතන කොළ පාට තියෙනවා කියන එකනේ අපි ජීවත් වෙන්නේ. මෙසේ කොළ පාට ලැබෙනවා කියන පැත්තෙන් දකින්න පුළුවන් නම් අර කොළ පාට තියෙන එක මෙතන කියලා ඒ එහෙම පිහිටුමක් දෙන්න බැහැනේ. මේක කියන එක මෙසේ කියන දැක්මට එන්න. ඒ කියන්නේ එහෙම දැක්කට පිටුම නිකන් එක නිකන් එහෙම පෙන්නුම් කරනවා. මේ වගේ පෙන්නුම් කරනවා. රූපයක් වගේ පෙන්නුම් කරනවා. අපි රූපයක් කියලා අරගන්න. වගේ කියලා. අපිට වගේ කියන එකේ විස්තරේ දකින්න ඕන මෙසේ කියලා. මෙහෙමයි. එහෙමයි. එහෙමයි ඕක කියලා කියන එකයි මේක ගැන විස්තරයක් කියන එකයි දෙක. මේක කියන එකයි මෙහෙමයි නැත්නම් මෙසේ කියලා කියන අනේ දෙකේ වෙනස දකින්නවා. මෙසේ කියනකොට අර දේට අපි පිහිටීමක් ස්ථිර බවක් පැවැත්මක් ආස්වත භාවයක් දෙන්නේ නැහැ මෙසේ කියන. නිකන් අපේ තව ඔය උදාහරණ මහා කියනකොට දැන් ගිනි ගොඩක් පේනකොට මේ ටිකක් ඈතින් වෙන්න පුළුවන්. අපිට එනවනේ ඔතන හරි රස්නේ පිච්චෙනවා කියලා. දැන් ඒක ඇත්තටම මේ අත්දකින එකක්ද කියලා පේනවා කියන එකේ මොකද්ද කියන්නේ. ඉන්දරේ පාට අපිට නිකන් රතු පාට හරි පහ පාට හරි පෙනීමක්. දැන් කාලේ ඔය ස්ටේජ් සරසන්න අර ගිනි ගොඩක් වගේ පෙන්නුම් කරනවා. හැරෙට ගින්දර පත්තු වෙනවා වගේ තමයි දේ. නැත්තම් ගිනි කන්දක් වගේ පෙන්නුම්. අපිට ඕක දැන් චිත්‍රපටියක වෙන්නන්න පුළුවන් ගිනිද. එහෙම කියලා දැන් අපි එතන පිච්චෙනවා කියන රස්නේ කියන ඒ හැඟීම එනවා මිසක් එතන රස්නයක් නැහැ. එරනාද ඒ අන්න එතන ඒ ප්‍රශ්න ගතිය තේජෝ ගතිය කියන එක පේනවද? ඒක නිකන් හැඟීමක් විතරයි කියලා. ඒක මෙසේ ඒ උණුසුමයි කියලා කියන්න පුළුවන්. මේ උණුසුම කියලා කියන්න අර ඒ උණුසුම කියන දේ ලැබෙන්නේ නැහැනේ. එතන පේනවද අන්න එක ඒ සකස් වීම මෙසේ කියලා දකිනවා. මේක කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මෙසේ මෙසේ කියලා කියනකොට අපි ඒක එතන තියනවා කියන එකක් එහෙම පැවැත්මක් දෙන්නේ නැහැ නේ. ලැබීමක් වෙන්නේ නැහැ නේ. සේ යන්නේ ඒ වගේ සියලුම ලැබෙන රූප ස්වභාවය නැත්නම් ඔය ස්වરૂප ඒක ස්වરૂපයක් විතරනේ. දැන් රූපයක් කියලා කිව්වට ස්වરૂප එහෙම නැත්නම් එකට දෙන වචනේ රූපණ රූපණ උපතීති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපණ කියලා දකිනකොට මෙසේ කියලා නේ කියන්නේ. රූපණ නිකන් ඔක මතු කරලා දෙන වගේ පෙන්නන මොකක් හරි විදිහට ගන්න හිතේ ලෝකය වගේ පෙන්නවා. අපිට ඒක පෙන්වන්න තියෙන්නේ සීනයක් හරි චිත්‍රපටියක් හරි එහෙම තමයි කියන්නේ නෙමෙයි. ඒ වගේ පෙන්නවා. කොට එහෙන් මෙච්චර කල් ජීවිත කාලෙම කරලා තියෙන්නේ ඔන්න වගේ පෙන්නන චිත්‍රපටියක් බලන එක නැත්නම් හීනයක් බලන එක තමයි ඇන් කරලා තියෙන්නේ. අපේ මෝඩකමට මොකද්ද කරලා තියෙන්නේ? මට මේක පේනවා කියලා ඒ ස්වරූපයක් ඔතෙන්ට දාගන්න. දැන් අපි දන්න ඒවා ඇහැ දන්නවද කියලා නිකන් ඉස්සෙල්ලට අහන්න එක. ගැඹුරම නේද? තියෙන එකත් පිළිගත්තොත් ඇහි වර්ණය වදිනවා කියලා පිළිගත්තොත් ඇහැ දන්නවද? දැන් අපි දන්නේ අපි සමහර විට මේක රෝස මලක් කියලා දන්න. ඇහැ දන්නවද? ඒ රූපණයක් නෙවෙයි. දැන් ඔන්න උණුසුම් ගතියක් සීතල ගතියක් කියලා ඒ දැනගත්තාම අපි ඔන්න මොකක් හරි තව එකක් කියනවා. ඔය දැන් මේකේ ගැඹුරුම තැන තමයි අපි දැන් උණුසුම කියලා හරි සීතල කියලා හරි ඒ අත්දැකීමත් ඒක සිටිය නෙමේ. ඒ මම දැනුවත් වීමක් ඒ ගතිය කියන එක රටේ තද ගතිය පඨවි කියන තද ගතිය කියන එක ඒ මම දැනගත්තු දෙයක්. ඒක මාව යෙදිලා ඒකේ මූලික මට්ටම තමයි ඒ කියන්නේ කඩාගෙන කඩාගෙන ගියත් අහුවෙන මූලිකම මට්ටම තමයි. ඒක අහු වෙන කිව්වට ඒකට වචන ටිකත් අදගත් ඒ වර්ණ ස්කන්ධ රසෝ ජනකම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මට්ටමත් ඇඟීමක් විතරයි, වඤ්ඤාණාවක් විතරයි කියලා දකින දැක්මක් වගේ આવොත් ඒ වඤ්ඤාණක් මොකද්ද? සංකත බවක්, සකස් වෙන බවක්. ඒතිකල් මේ වෙයි, මේ නැත්තම් හොවෙන්න බෑ. මේ දර්ශන. එතකොට ඒකට අපි පිහිටීමක්, මේ කියලා පිහිටීමක් වෙන්න මේ පැවැත්මක් කියන එකක් දෙන්නේ නැහැ. ඔය සංකත බව දකින්න පුළුවන් නම් ඥානෙකට අහු වෙනවා. ඒකට තමයි මාර්ග කෘත්‍ය කියලා කියන්නේ. මාර්ග කෘත්‍යෙදී දැන් කතාවක් නැහැ. ඒක නිකන් අර මිරිඟු ස්වභාවයක් විතරයි. ඒක එක වචන දෙනවා, සංකතයි, ඕලාරිකයි, පටිච්ච සමුප්පන්නයි, කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, රෝධ ධම්මං. සේරම ඒක ප්‍රත්‍යක්ෂ දැකීම. ඒක සේරම සකස් වීම සංකත. ඒ සංකත කියන එකේ දැක්ම ඥානයට අහු වෙන විදිහේ ලක්ෂණ ටික තමයි උපාදෝ පඤ්ඤාය. හට ගැනීම පැනවයි. වයෝ පඤ්ඤාය විනාශය පැනවයි. ඉතස්ස අඤ්ඤතත්තං පඤ්ඤාය. පැවැත්මේ අඤ්ඤත්වය කියන එක ඒ ඥානය කියන කොට ඒකේ ඒකේ කෘත්‍ය මේවා තව තව ඒවා අහන්න, විමසන්න කියන එක කරන්න. මේක දැනුමෙන් මේකයි කියන්න පුළුවන් එකක් නෙවෙයි. වචන වලින් කියන අර්ථයට වඩා ගොඩාක් එහාට යන දැක්මක්. ඔනවම හරි ඉස්සලාර යමක් කිවි යමක් කියනකොටම ඔන්න ඔය ස්වභාවය සංකත බව සකස් වෙන බව කිව්වන් දැන් යමක් කියලා අල්ල ගන්න බැරි වෙනවා, පිටන්න බැරි වෙනවා, නිත්‍ය සංඥාවෙන් ගන්න බැරි වෙනවා. නිත්‍ය සංඥාවෙන් ගන්නත් බෑ, නැහැ කියන්නත් බෑ, මුකුත් නැහැ කියන එකට යන්නත් බෑ. නිත්‍ය කරගෙන ලැබීමක් වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය. අනිත්‍ය කියන්නේ ඇති වුණ දේ නැති වෙනවා කියන එක නෙමෙයි. ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා. හට ගැනීමම විය නොහැක්කක්. නිරෝධේ ඥාන. මොකුත් නැහැ කියන එකයි ඒකයි වෙනස්. වගේ පෙන්නුම් කිරීම කියනවා, විද්‍යමාන වීම කියනවා. ඒකට අහු වෙන්න, ලං වෙන්න බෑ කියන නුවණ කියන. ඔට ඔය දුර ළඟ අජත්ත බහිද්ද ඔලක් සියුම් හීන පනීත අතීත වූ වර්තමාන අනාගත වූ ඔය ආකාරය කියන එක ඒ පැවැත්මක් දෙන්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි. ඒ පැවැත්මක් පොඩ්ඩක් හරි දුන්නොත් අන්න එතන ආස්වේදිලා සාසවා උපාදාන, සාසවා උපාදාන, උපාදාන තුළ තමයි කතාව කියන්න පුළුවන්. ටන ඒ පංච උපාදානස්කන්ධය වෙලා සකීය බව යෙදිලා, උපාදාන බව කියනකට සකීය බව යෙදී ආස්වා උපාදාන. ඒ කියන්නේ අර එකලස් ආකාරයක පැවැත්මක් දීලා සංකත බව පටිච්ච සමුප්පන්න බව දැක්කා නෙවි. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙනවා නම්.
ඔව් ඩොක්ටර්, එතකොට දැන් මේ මෝහය නිසා සතර යන මා එයින් මිදෙන්නට නම් අර සත්‍ය හතර, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය වගේ සත්‍ය හතරක් අවබෝධ කරගත්ත යුතු බව ඔබතුමා පැහැදිලිව පෙන්වලා දීලා, ඊට පස්සේ දුක පිරිසිදෙන්නේ, මේ දුක්ඛ ඇති වෙන්නේ සමුදය අවබෝධ නොකර ගැනීම නිසා බවයි ඔබතුමාගේ විග්‍රහයෙන් මට අවබෝධ වුණේ. එතකොට මේ සමුදය මේ සත්‍ය ප්‍රදාවේ නිර්මාණයේ තුලම සත්‍ය සසර ගෙනියන්න මේ සමුදය නැමැති යාන්ත්‍රණයේ ක්‍රියාවලිය සත්‍ය තුල නිර්මාණය වෙලා තියෙන බවක් පේනවා. එතකොට මේ සබාධර්ම නිර්මාණයෙන් ගැලවෙන්න සබාධර්මයේ අභිභවා යන ක්‍රමවේදයක් කල්යාණ මිත්‍රයාගේ දේශන අසුරෙන් අපිට මතු කරගන්න වෙලා තියෙන විත්‍ය පෙවුන ඔබතුමාගේ ඒ පැහැදිලි කිරීමෙන්, එතකොට මේ 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 සබාධර්මයේ ඉක්මවා ගොස් සමුදයේ දී තියෙන ව්‍යාජ්‍ය භාවය අවබෝධ කරගැනීමේ ක්‍රියාවලියම පැය 24ම ඉන්න අපිට ඇති වෙන පලිබෝධ කොහොමද අපි අඳුනගන්නේ?
එතකොට ඔය ස්වභාව ධර්මය කියන එක අපිට ලැබුණ ස්වභාව ධර්මය නම් ඒක ගැන කියන්නේ කියන්න. සමා කියන ස්වරූපයයි මේ පෙන්නන්. සුඛියත්වය කියන. අපි පැත්තක ඉඳලා ස්වභාව ධර්මය නැති කරනවා කියන එක කරන්නත් බෑ, වෙන්නෙත් නෑ.
يعني සබහා ධර්මෙම කියන්නේ මම කියලා ගත්තොත්
සබහව ධර්මය කියලා දැන ගැනීම එක්ක මම යෙදෙන හැටි ලෝකේ කියලා දැන ගැනීම එක්ක යෙදීමේ මම යෙදෙන හැටි අමුතුවෙන් මම කියලා එකක් නෙමෙයි, යෙදීම තුලම. දැන් උපාදානය කියන එක දැන් සත්‍යයත්වය යෙදෙන හැටි කිව්වට උපාදානය පංච උපාදානස්කන්ධෙන් තොරව කතා කරන්න බෑ. සත්‍යයත්වයේහි ඒකෙම තියෙන යෙදෙන ඒකෙම තියෙන ඔය ඔබතුමා කිව්ව සංදේ නැත්තම් ඒ චන්ද රාගය යන ඇත්ත ඒ සමාගෙනම තමයි මේ කතා කරන්නේ. හයි මේක මට දකින්න බෑ කියන්නේ. මම කොහොමද මාව දකින්නේ? හරි මාව දැක්කනම් එහෙම මම දකින්නේ. ඒ දකින්න මම. අපෝ ඒක හොයන. ඒක හොයනකොට ඒක දැනගත්තුම කෙලවරක් නැති වෙලා. ඒ සුඛියත්වයේ කියන එක ගැනමයි මේ කතා කරන්නේ. ඔබතුමා මොන වචන වලින් කිව්වත් ලෝකයේ කිව්වත් ස්වභාව ධර්ම කිව්වත් ඕන විදිහකට කිව්වට ඔන්න ඔය භවයක යෙදෙන මම ඉන්නවා. මේ විදිහට දැක්කොත් හරි කියලා කියන තැන මම ඉන්නවා. අන්න එයා ගැනයි මේ කියන්නේ. මේකට දැන් මෙහෙම කිව්වට මේ තර්කයට ගලපන්න අමාරුයි. ප්‍රශ්න ඉදිරිපත් කරන ලාල් ගුණසේකර.
තෙරුවන් සරණයි ඩොක්ටර්. තෙරුවන් සරණයි. ඇහෙනවද දන්නේ
නැහැ
නේ? ඇහෙනවා ඇහෙනවා. මේ මේ දැන් ඔය මෙන්න එකම වචන යන වචන තුනක් තියෙනවා. ඒකේ අර එකමගේ ස්වභාවිකුත් තියෙනවා. සමහරලාට අපි තේරුම් ගන්න විදිහේ වැරද්දක් ඇති කියලා මම හිතනවා. අනිත්‍ය විපරිණාමි අඤ්ඤත භාවි කියන වචන තුනේ පොඩ්ඩක් එකටම අරගෙන ඩොක්ටර් පැහැදිලි කරලා දුන්නා. ඉරන් සර්ණයි.
ඒක ඉතින් මේ විදිහට ගත්තොත් ඔය කකින් අනිත්‍ය කියන එක ගන්නකොට අනිත්‍ය කියන එකේම තියෙන්නේ ඊතර වෙන ප්‍රත්‍ය අනිත්‍ය කියන රූපේ අනිත්‍ය බලන්නේ කොහොමද? ඒක රූපයි, ඒක රූප සමුදේ, ඒක රූප සත්‍යදම්. ඒ කියන්නේ ඊතර වෙන. අනිත්‍ය මේකයි කියලා දැනුමක් කෙන එක නෙවෙයි.
ඔව් හරි ડોક્ટર.
ඒ වගේම ගන්න අර ටිකෙත් තියෙන්නේ ඊතර වෙන. එතර වීමමයි කුළු ගන්නන්නේ ඔය හැම වචන.
කයි ડોક્ટર. නැහැ ડોક્ટર, අනිත්‍ය කියන වචන නිතරම වගේ අපි ડોક્ટર නිතරම වගේ ඒකට මේ කතා කරන දේ. ඒ ගැන යම් අදහසක් තියෙනවා. මේ විපරිණාමී අඤ්ඤත භාවී කියන වචන දෙක කොහොමද අපි අර අනිත්‍ය කියන සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි කියලා මට තේරෙනවා. නමුත් ඒ කොහොමද අදහසක් වශයෙන් එක ගන්නේ, වෙනස් වෙනවයි, අන්‍ය ආකාරයට පත් වෙනවයි කියන කාරණේ තමයි මේ සිංහල පරිවර්තන වල තියෙන්නේ. අන්න ඒක අර වෙනස් වීමට භාජනය වෙනවා, මේ අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියන කාරණේ. ඒක කොහොමද අපි තේරුම් ගන්න?
ඔව්, ඒ පරිවර්තනය එනකොට අපිට හිතන්නේ වෙනස් වෙනවා කියනකොටම දෙයක් තියෙන්න ඕනනේ වෙනස් වෙන්න. එහෙම නැත්නම් තියෙනකොටම අපිට අවස්ථා දෙකක් ඕන සසඳන්න.
එහෙම
නේ, මේ වගේ කලින් මේ වගේ දැන් මේ වගේ කියලා අවස්ථා දෙකක් තරම් ඒ දෙක වෙනස් කියන අර්ථයෙන් අපි වෙනස් වීම කියලා ගන්න.
ඔව්, ඒක ඉතින් පැටලිලා තියෙනවා.
ඔව්, දැන් එහෙම ගත්තොත් ඒක ඊතර වීම නෙවෙයි නේ ලෝකෙට අහු වෙලා නේද?
ඔව්.
එතකොට ඒ වෙනස් වීම තියෙන වචනේ අපිට ලෝකෙටයි තේරුමක් තිබුණාට දැන් බුදුහාමුදුරුවෝ ඒක පෙන්නවා ඊතර වෙන දර්ශනයකට ගේනවා. අනිත්‍ය කියන එකෙත් අපිට ඒක අර්ථ තියෙන්න පුළුවන්. දැන් ඒ වුණාට හරියට දහම ඇහෙනකොට මේකෙන් ඊතර වෙන දර්ශනයකට ගියා. ඊතර වෙන කියන්නේ ආයි මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. මම කිසිම කතාවක් කියදෙන්නේ. අන්න ඒ වගේ ඒ ඥානය දැන් පරි නාම කියන එකත් දැනට වෙන අර උදේ වය දෙවිය ඥානය වගේ. අමුදේයේ නොවීම වගේ පැත්තක් නේ අපිට එන්නේ. වය සමුදය කියන ධර්මතාවය වෙන හැක්කක්. ඒක භව්‍ය භාවයක් දෙන්න බැරි වෙනවා. මෙහෙමයි. ඒ සකස් වෙන ගතිය දකින්නකොට. يعني ඒක කතා කරන්න පුළුවන් දෙයක් එක්කමයි. ඒ දෙයක් කියන මට්ටමට ලං වෙන්න බැරි වෙනවා සමුදය වය දකින්න. උදේ අව්‍ය ඥාන. කටන්නේ ඒ දැක්ම විග්‍රහ කිරීමක් වගේ තමයි විපරිණාම කියන අදහස. ඒ දකින්නවා කියන්නේ ආයෙ ඉතර වෙනවනේ. මේක මේකයි කියලා ලං වෙන්න අල්ලගන්න බැහැ. රූපේ උපාදාන අභිනිවේශ ඒව කතා නෙමෙයි, සාස්වත පැත්තෙන් නෙමෙයි. සංකත බවම දැක්මක්, පටිච්ච සමුප්පන්න බවම දැක්ම කියන කත් එක්ක තමයි ඒ අදහස ගන්න පුළුවන්. මොකද දැන් නිකම්ම විපරිණාම නිසා මම නෑ කියනවා නෙමෙයි. යමක් නිත්‍යද අනිත්‍යද අහන. ඒකට අනිත්‍ය බව අනිත්‍යයි පන්ති අනිත්‍යයි කියලා උත්තරේ දුන්නහම තමයි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියන තැනට යන්නේ. එතකොට එතන යදනිච්ඡං සම්දුක්ඛං කියනන්නේ ඥානය. ඒක දැක්ම. ඒක වෙනම ගන්න බෑ. කියන්නේ අනිත්‍ය කියන අවබෝධය තුළමයි يعني ඥානය තමයි ඒ දුක්ඛේ ඥානං කියන කතාවේ යෙදෙන්නේ. අනිත්‍ය දැක්කේ නැති කෙනාට ඒක ඒ දුකයි කියන කතාවට එන්න බෑ. ආවනම් එන්නේ ලෝකෙට අයිති පැත්තකින්. මට දුකයි කියන පැත්තකින්. ඒ මට දුකයි කියන එක නෙමෙයි පුද්ගලයාට ලැබෙන දුක ගැන නෙමෙයි දැන් මේ කියන්නේ. ධර්මතාවයේ ඒකයි ඒක දුක්ඛේ ඥානං කියලා වෙනම පැත්තක් තියෙනවා. නැත්නම් මට සමහර ඒවා දුකයි සමහර ඒවා සැපයි ඉතින් මට දුක එක තව කෙනෙකුට දුක නොවෙන්න පුළුවන්. එතකොට ඒ සාපේක්ෂ පැත්ත. ඒක දුක්ඛේ ඥානං නෙවෙයි එතකොට. ඒක අනිත්‍ය දැක්ම තුලයි දුක දකින්නේ. ඒ දෙක දන්න කෙනාට තමයි විපරිණාම වචනේ යෙදෙන්නේ. ඒ අඤ්ඤතා භාවය කියන එක මේ අපිට අර අපිට එන තේරුමකට වඩා ඒක ඥානයක දැක්මක් කියන්නේ. මාර්ග කෘත්‍ය කියන එකත් එක්ක එන ඒ කියන්නේ මේ දැන් ඔන්න සීක භාවයේට දැන් එයාගේ කෘත්‍යයක් තියෙනවා නේද? මා මඤ්ඤති කියන අනේ ඒ ඥානෙත් එක්ක කතා කරන දේවල් ටිකක් තමයි ඔය ඔක්කොම තමයි අර පිටස්ස අඤ්ඤතප්පං පඤ්ඤේ පිටස්ස අඤ්ඤතප්පං පඤ්ඤේ අනවා ගැනීම කියන්නේ ඒ ඥානය එක මේ ඒ දැක්ම වගේ එකක්. දැන් ඒ සේක කිව්වට ඥානය තිබුණට යටත් සක්කාය කියන එක යෙදෙනවනේ. අන්නේ ඒක යෙදුනට ඒ භවෙන් එතර වෙන කෘත්‍ය කතාවක් තියෙනවනේ. මාර්ගය කියලා. අන්න ඒකෙදි ඒ වැඩ පිළිවෙල යෙදීම තමයි පිටත සංයතත්තන් කියන තැනට එන්නේ. ඒ මට වෙන එක ඥානයක් මිසක් ආපහු අපිට අර එන්නේ නැතුව වචනෙන් කියන්න පුළුවන් එකක් නෙමෙයි.
හරි ડોක්ටර්. එතකොට දැන් අනිත්‍ය කියන කාරණය يعني ඒකේ දැක්ම තුල තමයි ඊළඟ විපර්යාම ඥානිතාභාවී කියන කාරණාත් අත්‍යසාඤ්ඤාස්ස කියන කාරණාවත් ඒ ඔක්කොම ටික ඉකින්ද ඉගෙන ඉච්චර මේ වචන වශයෙන් කරදරෙන්න අවශ්‍යතාවයක් නැහැ දැනට නේ එහෙම නේද කියන්නේ.
ඔව් ඒක ඥානේ යෙදීමක්.
ඒ කියන්නේ යෙදීමක් ඒක ඉච්චර හරි මේ ඔපිසි දෙන ડોක්ටර් මේ අනේ තල්ලික දුන්නත් වෙනස් සන ડોක්ටර්
එරුවන් සරණයි. ඒක තව කාට හරි පැහැදිලි කරන්න පුළුවන් නම්
සරණයි සර් මේ පොඩි කාරණයක් දැනගන්න මේ අරස දැන් බාහ්‍ය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ බාහ්‍යට කියන්නේ මේ විත්‍ය විත්තමත්タン කියලා. එතකොට ඔබ බාහ්‍ය එයින් නොපිහිටයි එහිද නොපිහිටයි මෙහිද නොපිහිටයි අතරමැදද නොපිහිටයි කියලා. එතනින් සර් දැන් මම අර ඕක දැන් මම කල්පනා කරනකොට මට දැන් තේරෙනවා අර එහිද නොපිහිටයි මෙහිද නොපිහිටයි අතරමැද්ද නොපිහිටයි කියලා. අර ඒයින් නොපිහිටයි කියන එක මේ සර් දැන් දැක්කීම නිසා පිහිටන්නේ නැහැ කියන එකද එතන අන්නේ මේ පොඩ්ඩක් සර් තරහ නැතුව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
එයින් නොවේ. එයින් නොවේ එහිත් නොවේ මෙහිත් නොවේ අතරත් නොවේ.
නොවේ.
ඒයින් නොවේ කියනකොට අපි දැන් ඒක කියලා ගත්තොත් ඒකෙන් වෙනවනේ මම ඉන්නවා කියන එක.
ඒ කියන්නේ දැකීම කියන එකෙන්ද? ඒයින් කියන්නේ.
ඒයින් කියන්නේ යමක් කියන කතාව. හරි. වතුරේ බල්ලා කියලා හිතා. වතුරේ බල්ලා මේකයි කියලා පෙන්වන්න පුළුවන් කෙනා ඒ නිසාම එයා වෙනවනේ. පිහිටපත් දෙනවා
කියන එක පස්සේ බලලකින් ඔබව නොපිහිටයි කියන්නේ එහෙමද සර්?
නොපිහිටයි නෙමෙයි පිහිටන පැත්ත බලන්නකො. ඔන්න බල්ලා රැවටිලා ඉන්නවා.
එහෙමයි.
එයා ඇවිල්ලා අපිට විස්තරයක් කරනවා වතුරේ බල්ලා ගැන.
එහෙමයි.
ඔය බල්ලා ඇති වෙලා නැති වෙන එක ඔය බල්ලා අනිත් ඔය බල්ලා මොකක් හරි කියලා ඒ බල්ලා ගැන විස්තරයක් කරනවා. ඔය බල්ලා කොතරම් මහාදාතයෙන් හැදිලා තියෙන.
එහෙමයි.
මොකක් හරි විස්තරයක් විතරක් දෙනවනේ.
එහෙමයි.
ඕක දෙනකොටම අපි දන්නව නේද? ඔය බල්ලා සිල්වත් කියන්නේ ඔය බල්ලා හොරේ. කරේ කියනකොටම මෙයා ඒ නිසාම මෙයා පිහිටලා නේ සත්ත්වභාවය.
එහෙමයි. එහෙමයි.
කියන්නේ යමක් කියලා ගැනීමම පිහිටීමක් දීමම ඒ සත්ත්වභාවයේ ඉපදිලා ඇතන.
එහෙමයි. එයින් නොපිහිටයි. එහෙමයි.
එයින් පිහිටලා එතකොට
පිහිටලා
ඒක සංකත බව දකිනකොට අන්න දැන් ඒකට පැහැපත් දෙන්නේ නැහැ පටිච්ච සම්පන්න බව
දකින්නේ නැහැ නැහැ
ඒක නැත්නම් ඒ දර්ශනේ නැත්නම් එයින් ඉන්නව නේද?
එයින් පිහිටනවා. එහෙමයි. එහෙමයි සර්. දැන් මෝඩකම තියෙනකොට අර ගොඩ ඉන්න බල්ලගේ එයින් ගොඩ ඉන්න බල්ලට එයින් පිහිටනවා.
එයින් ඔබ වේ කිව්වා නම් අන්න ඒක තේරුම් ගත්තොත් එයින් නොවේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔය අවබෝධය සංකත බව දැක්කනම් පටිච්ච සම්පන්න බව දැක්කනම් එයින් වෙන්නේ නැහැ. එයි දැන් ඒක කියලා දෙයක් පනවන්න විදිහක් නැහැ නේද? විදිහක් නැහැ විදිහක් නැහැ. එතකොට එයින් වෙනවා කියන කතාව යෙදෙන්නේ
නැහැ නේද? එයින්
ඔබ එයින් නොවේ.
එහෙමයි. ඒතොරේ ඒ වතුරේ ඉන්න බල්ලගෙන් හරිනම් ගොඩ ඉන්න බල්ලට වතුරේ ඉන්න බල්ලා නිසා ගොඩ ඉන්න බල්ලෙ පිහිටනවනේ. ඒතොරේ ඒ ඒකද සර එයින් පිහිටනවා කියන්නේ.
ඔව් දැන් ඒ උපමාව යත්තේ මට්ටමට දැන් බල්ලා නිසා අපි පිහිටනවා කියන කතාවක් කියදෙන්නේ
නැහැ. නෑ
නෑ. ඒ බල්ලව පිහිටනවනේ. يعني මුලාව නිසා ඒ නිසාම අපි දන්නා යා කොච්චර මම නෑ කියලා නාවත් අර බල්ලා වෙනස් වෙනවා මම නෑ කියන අපට වැඩක් නෑ.
එහෙමයි. නැසයි එතකොට එහිද මෙහිද අතරමැදද ඒ තුන කියන්නේ සයි එතකොට අජ්ජත් බහිද්ද විඥාන කියන තුනට දෙක වැටෙන්නේ.
ඔව් දැන්
ડોક્ટર චන්දේ අර බාහිර දාරුචීරයි මාලිංග පුත්‍ර සූත්‍රයේ දෙකේම ගත්තාම අන්ත දෙකේ පිටන්ටත් බෑ මධ්‍ය පිටන්ටත් බෑ කියන එක උතන්ට දාගෙන සම්බන්ධ කරගන්න බැරිද ડોક્ટર?
ඒක මොකද්ද කියලා දැන් අන්ත දෙකේ පිටන්න බෑ කියනකොට අන්ත දෙක පිළිගන්න පිටලා ඉවරයි. අතන පිටන්න බෑ කියනකොට එතන කියන එකේ අපි දැසගෙන ඉවරයි.
එයින් කියන එක සර දැන් මට පැහැදිලි වුණා. එයින් පිහිටනවායි කියන එක. එතකොට එහිද කියන්නේ ඒ කියන්නේ බාහිරෙන් මේ එහෙමද සර?
එතකොට එහිද මෙහිද කියන එකට අර්ථයක් එනවද මේ ඇත්ත දකිනකොට? ඒවට පැවැත්මක් දෙන්නේ නැහැ.
නෑ.
දුන්නම ආයේ සොකියත් වෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ. ඊයේ ඉතනකට ඌරලංග ඕලාරිටස්කම ඕවා දේවල් කරගැනීම තමයි මෙතන මේ උපාදානි කියන්නේ සාසවා උපාදානියා
කියන්නේ.
උපාදානයෙන් හටගන්න උපාදානය තුලයි ඒ කතාව
තියෙන්නේ.
උපාදානි යෙදුන් නැත්නම් ඒ දැන් දුර කියන එකට පිහිටීමක් එන්නේ නැහැ. ළඟ කියන එකට පිහිටීමක්
එයි.
අජ්ජත් බහිත කියන ස්වභාවයෙන්ම ඊතර වෙන. ඊතර වෙන දැක්ම තමයි ඒවා සංකතයි, පටිච්ච සම්පන්නයි කියන ඒ අවබෝධය. ඒතර ඒ මුලින් තියන්නේ ඒ අවබෝධය. මොකද ඒකෙන් ඊතර වෙලා නැහැ
නේ. නෑ එතකොට දැන් එතකොට ඇත්තටම අර පස්සේ ක්‍රියාත්මක වෙලාවන් ඒ කියන එක නේද සර්? ඉතින් එහෙමද සර්?
එතකොට ඒ කාය බව දකිනවා. ඒ කියන්නේ දැන් සේක භාවයේ ඥානය තියෙන කෙනා අරවා යෙදෙනවානේ.
එහෙමයි.
විනයේ ඊතර වීමේ කෘත්‍යයක් එයාගේ තියෙනවා. ඒ කෘත්‍ය තමයි ඔය දැන් මෙහෙම හික්මෙන්න කියන එකේ කෘත්‍යය දෙන්නේ.
ඩොක්ටර් ඉතින් සමාවෙන්නේ හික්මෙන්ඩ කියන එකේ මේ භාෂා අර්ථය පොඩ්ඩක් ඩොක්ටර් පැහැදිලි කරන්නකෝ. ඒ හික්මෙන්ඩ එතෙන්ද වෙන වචනයක් ගන්න නැතුව ඔය හික්මෙන්ඩ කියන වචනේ දැම්මේ මොකක් කරේ ගැඹුරු තේරුමක් තියෙනවද එමු නැත්තම් එතන මොකද ඩොක්ටර් ඒ හික්මෙනවා කියන එකේ භාෂා අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕන.
ඒකේ එක අදහසක් තමයි හික්මෙන්න කියනකොට රහත් වෙලා නැණි හික්මීමක් වෙන්න තියෙනවා. හරි. යව දුර වෙලා නැහැ. ඒ හින්දා මෙන්න මෙහෙම හික්මෙන්න. يعني මේ මාර්ග කෘත්‍යයට යොමු කරනවා. මොකද්ද මේ මාර්ග කෘත්‍යය ඔය දර්ශනයත් එක්ක එන්න ඕන. දිත්තේ දිත්තමත්තම් භවිස්ස. දැකීම දැකීම මාත්‍රයක් පමණ. කියනකොට ඒකට පැවැත්මක් දෙන්න බෑ. දැකීම මේකයි කියලා අල්ලගන්න විදිහක් නෑ. මෙසේ දැකීමයි කියන අය ඇත්තට යමු වෙනවනේ මේ කියන එකෙන් මෙසේ කියන එකට යමු වෙනවා කියලා මං කියනවා. දැකීම කියලා සිද්ධියක් කියනවා. සීම කියලා දෙයක් කියනවා. මෙසේ දැකීමයි මෙසේ සීමයි කියනකොට දැන් ඒකටත් කිට්ටු වෙන්න බෑනේ අල්ලගන්න බෑනේ. ලඟ වෙන්න අල්ලගන්න බැඳෙන්න බැසගන්න විදිහක් නැති වෙනවා. අන්න ඒ සඳහා ඒක හික්මීමක් වෙන. සේනම් බාහිය මෙසේ හික්මෙන. ඒවන් සික්කි තබ්බන්. සේ හික්මෙන්. මාළුන්ගේ පුත්තට අර ඒ දර්ශනය එනකම් ප්‍රශ්න කරලා එහෙනම් අපි තාම ඉරවටීම තියෙනවනි කුලාව තියෙනවනි. ඒක ඒකෙදි කොහොමද හික්මෙන්? මුලා වෙන එකේ මුලා වුණා නම් හික්මීම නෙවෙයිනේ. මුලා නොවන පැත්තට ගේ නම් ඒක හික්ම වෙනවා. හරි. ඒ ධර්මාලුන්ගේ පුත්තකෙන් අහන ප්‍රශ්න ටිකත් එක්ක ඔබ බැලුවොත් ඒ හික්මීම ගැන අවබෝධයක් එනවා අපිට. මම හරි චක්කුඤ්ඤය යම් චක්කුඤ්ඤය රූපය යම් කිසි ඇසෙන් දත යුතු රූපය කියන එකත් එක්ක ඔන්න හික්මෙන හැටි කියනවා. ඇසෙන් දත යුතු රූප රූපේ දැන් දකින්න බැයි නම් يعني මේ මොකද ලැබෙන්නේ නැහැ දකින්න බැහැ. දැන් දකින්න බැයි නම් අතීතේ දැකලත් නැත්නම් අනාගතේ දකින්න ලැබෙන්නේ නැත්නම් ඒවත් එක්ක බලන්න. කතා කරන්න තියෙයි මයික් එක. අතීතේ දකින්නට දෙන්නේ නැහැ. මේ කවදාවත් දකින්න ලැබෙයි කියලා කියන්නේ හිතන්නවත් බැහැ. මේ කියන්නේ අපහු ඔය සංකත බව පටිච්ච සමුප්පන්න බව නේද?
එහෙම
වෙන්න ගන්න වෙන්න නැහැ. හරි බව. මොකක්ද මේ? ඇසෙන් දත යුතු යම් කිසි ස්වභාවය ස්වරූපය. එහෙම එකට ලං වෙන්න බෑ. කෙන දැකීමෙන් තොරව දකින දෙයක් ගැන කතාවක් නැහැ තව විදිහකට.
ඒ කියන්නේ ඩොක්ටර් දැන් එතනදී අර මේ අර ගොඩ ඉන්න බල්ලා තමයි ඩොක්ටර් බාහිය නේද? ඒ කියන්නේ අපි එහෙම ගත්තොත් එතන බාහියට දැන් ඕන සම්මාදිට්ඨිය පහළ වුණා ගොඩ ඉන්න බල්ලට. එතකොට මම වතුරේ බල්ලා අර වතුරේ ඒ වෙනකොට මේ ඡායාව තමයි අර අවුත්ත සම්භූතං වගේ ඒ සිද්ධිය හික්මෙන්ට කිව්වේ ඩොක්ටර්. එහෙම ගන්න බැරිද අපිට?
ඒ බාහිර දෙයින් අඳුර ගන්න ඕන අපේ පැත්ත මම කියන මාව පෙන්වන්න බැරි හින්දා අපි ගෝචර දේ උදව් කරගෙන තමයි මෙතන වෙන්නේ. ඇසෙන් දත යුතු රූප කියන තැනින් ඉක්මවන දර්ශනයකට නේ ඔක යන්නේ. එතකොට දකින්නවා කියන එකක් අපිට දෙයක් කරලා ගන්න පුළුවන් වෙයිද? මට ලැබෙන දෙයක් වෙයිද එතකොට?
නැහැ. රූපයට සම්බන්ධෙකුත් නෑ කියලා පැහැදිලි වෙනවා.
මෙච්චර කල් දැකීම මෙන්න මේකයි කියලා අපි අරන් තියනවානේ. අන්න ඒක මෝඩකමටනේ, නදන්න කමටනේ. දැන් අන්නේ නදන්න කමට, මෝඩකමට අහු නොවි ඉන්න කියන එක තමයි ඔය හික්මෙන්න කියනවා වගේ අදහස්. දැන් දැකීම කියන සිද්ධියට ලං වෙන්න බැරි වෙනවා. දෙයක් කරගන්න බැරි වෙනවා.
ඒ ඒකස එතකොට අර මඤ්ඤණා ස්වභාවයෙන්ම දකින්න ඕනේ නේ දැකීම. දැකීම කියන්නේ මඤ්ඤණාවක්.
අන්නහරි දැකීම කියන්නේ මඤ්ඤණාවක් බව පේනවා. ඉතින් ඒකට දැන් දෙයක් කරලා ගන්න බෑනේ, ලං වෙන්න බෑනේ. ඒක බව තමයි සංකත බව, පටිච්ච සමුප්පන්න බව දකින්න. ඒක හික්මීමක්. ඒ කලින් ඒ කියන්නේ ඔක දන්නේ නැත්නම් ඒකට අහු වෙලා නේ ඉන්නේ.
අහු වෙලා එහෙමයි.
ඒක කරගෙනනේ දෙයක් කරගෙනනේ ඉන්නේ. යමක් කරගෙනනේ. දැන් යමක් අනිත්‍ය බව දකින. අංකත බව දකින. ප්‍රතිච්ඡ සම්පන්න බව. ඒක හික්මීමක්. ඒකයි.
ඒකෙස එහෙම බලනකොට ධිට්ඨ සුත මුත විඤ්ඤාතෝ දැකීම ඇසීම ඔය හතරමත් ඇත්තරම හතරම එතකොට මඤ්ඤණා කියලානේ ඉතින් පැහැදිලි කරන්නේ නේද සර්? එහෙමද සර්?
ඔව් ඔව් ඔව්. ඒක හතරක් කියන්නත් බෑ, එකක් කියන්නත්
බෑ. හතරක් කියන්නත් බෑ, එකක් කියන්නත් බෑ.
ඒක නෑ.
ඔව් ඒක මුළු ත්‍රිපිටකේම ડોක්ටර් මඤ්ඤණාවක් නේද?
ත්‍රිපිටකය දැනුම විදිහට ගත්තොත් මඤ්ඤණාව. ඒකමයි ඊතර වෙන. ඒට ඥානය ඇති කරගන්නත් තියෙන. විමසන්න තියෙන්නේත් ඒකෙන්. නැත්තම් ඥානය පහළ වෙන්නේ නැහැ. ඥානයට තමයි මඤ්ඤණාව උපෝගි. ඥානය ගන්න කලින් මඤ්ඤණාවක් කිව්වොත් එහෙම අර ඉනිමඟට පය ගහන්නේ උඩට ගිහින් නෙමෙයි. ඉනිමඟ තියෙනකොටම ඉනිමඟ පෙරල.
පැහැදිලි වුණා සර්සර්ට තිරුවන් සරණයි. පැහැදිලි වුණා හොඳටම, බොහොම පිං සර්.
ඒයි තිරුවන් සරණයි. මේවා මේ හරි අමාරු කතා කරන්න, අමාරු කරුණු. එහෙනම් අනිත් අයටත් මන හරි අදහස් තියනවනම් ඉදිරිපත් කරන්න. මම කියන එකෙන් වැරදි තේරුමක් ගන්න ඉඩ තියෙනවා. ඒ වගේ මන හරි එකට ආවනම් එක පුළුවන් කෙනෙක් අදහස් තියනවනම් ඉදිරිපත් කරන්න.